ආයුබෝවන්. අද විද්‍යාව පාඩමෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ 11 ශ්‍රේණිය පස්වන ඒකකය ප්‍රකාශ විද්‍යාව යටතේ තවත් මාතෘකාවක්. මම අද ඔබට වක්‍ර දර්පණ පිළිබඳ විෂය කරුණු කියා දීමටයි උත්සාහ කරන්නේ. හොඳයි, වෙනදා වගේම පාඩම ආරම්භ කිරීමට ප්‍රථමව ඔබගෙන් ඉල්ලා සිටිනවා 11 ශ්‍රේණිය විද්‍යාව පෙළ පොත ළඟ තබා ගන්නා ලෙස. දරුවන්ට මතක ඇති පසුගිය පාඩමේදී අපි දර්පණ පිළිබඳව ඉගෙන ගත්තා. දර්පණ පිළිබඳව ඒ ඉගෙන ගත්ත විෂය කරුණු නැවත වතාවක් මතක් කරගෙන සිටිමු. දර්පණයක් කියන්නේ පුතේ පරාවර්තන පෘෂ්ඨයක්. ඒ වගේම ප්‍රතිබිම්බ සෑදී හැකි පරාවර්තන පෘෂ්ඨයක්. එතකොට දර්පණයක් ගැන සඳහන් කරනකොට අර මම මුලින්ම සඳහන් කරපු කරුණු දෙක ඔයාලට මතකයට නැගෙන්න ඕන. මොකද ඒ කරුණු දෙක නැවත කියමු. පළවෙනි කාරණය, දර්පණයක් කියන්නේ පුතේ ආලෝකය පරාවර්තනය කළ හැකි පෘෂ්ඨයක්. දෙවෙනි කාරණේ තමයි ඒක නිකම් පරාවර්තන පෘෂ්ඨයක් නෙමෙයි, ප්‍රතිබිම්බ සෑදිය හැකි පරාවර්තන පෘෂ්ඨයක්. එහෙනම් ඔන්න ඒ කාරණා දෙකම එක්කාසු කරලා අපිට මේ දර්පණයක් කියන එක මෙන්න මේ විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. කොහොමද? වස්තුවලින් නික්මෙන ආලෝක කිරණ පරාවර්තනය කර ප්‍රතිබිම්බ නිර්මාණය කළ හැකි පරාවර්තන පෘෂ්ඨ දර්පණ ලෙස හඳුන. දැන් මේ දරුවන් හඳුනාගත්තා දර්පණයක් කියන්නේ මොකක්ද කියන එක. දර්පණයක පරාවර්තන පෘෂ්ඨයේ ස්වභාවය අනුව දර්පණ ප්‍රධාන කාණ්ඩ දෙකකට වර්ග කරන්න පුළුවන්. ඔයාලගේ විද්‍යාගාරයේ හමු වෙන විවිධ දර්පණ තියෙනවා. මේවා ප්‍රධාන කාණ්ඩ දෙකකට වර්ග කරන්න පුළුවන්. පළවෙනි කාණ්ඩයට අපි කියනවා තල දර්පණ. දෙවෙනි කාණ්ඩයට අපි කියනවා වක්‍ර දර්පණ. ඇයි අපි මේවා තල දර්පණ කියලා නම් කළේ? පුතේ, තල දර්පණයක් නම් එයාගේ පරාවර්තන පෘෂ්ඨය තලයක්. එතකොට අපි සැලකිල්ලට ගත්තේ පරාවර්තන පෘෂ්ඨයේ ස්වභාවය. පරාවර්තන පෘෂ්ඨය සමතලයි නම් ඒක තල දර්පණයක්. දර්පණයක පරාවර්තන පෘෂ්ඨය වක්‍ර නම් ඒක වක්‍ර දර්පණයක්. හොඳයි, මේ වක්‍ර දර්පණ අපි කොටසක් තියෙනවා. ඒවට අපි නමක් කියනවා ගෝලීය දර්පණ කියලා. ගෝලීය දර්පණ කියලා කියන්නේ දරුවනේ මේවා හදලා තියෙන්නේ වීදුරු ගෝලයක කොටසකින්. අද අපි සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ මෙන්න මේ ගෝලීය දර්පණ පිළිබඳව. මේ දරුවන්ට ගෝලීය දර්පණ පිළිබඳව තේරුම් ගැනීම සඳහා මම මේ විදිහට මේක පැහැදිලි කරලා දෙන්නම්. ඔයාලා හිතන්න වීදුරු ගෝලයක් පිළිබඳව. කොහොම ගෝලයක්ද? කුහර වීදුරු ගෝලයක්. එතකොට අපි මේ කුහර වීදුරු ගෝලයෙන් අර්ධයක් වෙන් කරලා ගන්නවා. එතකොට මේක අර්ධයක් වෙන් කරලා ගත්තොත් ඒක නිකන් පොල් කටුවක හැඩේ ගනිමි. එතකොට මේ දරුවන්ට තේරෙනවා මේ වීදුරු ගෝලයේ මේ කොටසේ පෘෂ්ඨ දෙකක් තියෙනවායි කියන්නේ. එකක් ඇතුළත පෘෂ්ඨය, අනික පිටත පෘෂ්ඨය. හොඳයි, මේ පෘෂ්ඨ දෙකෙන් එකක් අපිට පුළුවන් පරාවර්තන පෘෂ්ඨයක් ලෙස සකසා ගන්න. අන්න එහෙම පරාවර්තන පෘෂ්ඨයක් ලෙස සකසා ගත්තොත් අපි ඒකට කියනවා දර්පණයක් කියලා. මෙහිදී අපිට පුළුවන් පිටත පෘෂ්ඨය පරාවර්තන පෘෂ්ඨයක් විදිහට සකසගන්න. එහෙම නැතිනම් ඇතුළත පෘෂ්ඨය පරාවර්තන පෘෂ්ඨයක් විදිහට සකසගන්න. අපි හිතමු පිටත පෘෂ්ඨය පරාවර්තන පෘෂ්ඨය ලෙස සකස් කරගත්තා කියලා. ඒක සුමට කරලා පරාවර්තන පෘෂ්ඨයක් විදිහට සකස් කරගත්තා කියලා හිතමු. දැන් බලන්න ඒ පිටත පෘෂ්ඨය කොයි වගේ එකක්ද? ඒක පිටතට නෙරාගිය පෘෂ්ඨයක්. ඒ කියන්නේ උත්තර පෘෂ්ඨයක්. හොඳයි. එතකොට අපි හිතමු ඇතුළත පෘෂ්ඨය පරාවර්තන පෘෂ්ඨයක් ලෙස සකසගත්තා කියලා. එතකොට ඒක කොයි වගේ එකක්ද? ඇතුළතට නෙරාගිය පෘෂ්ඨයක්. ඒ කියන්නේ ඒක අවතල පෘෂ්ඨයක්. මේ අනුව ඔබලට පෙනියනවා ගෝලීය දර්පණ වර්ග දෙකක් තිබෙන බව. එකක් තමයි උත්තල පෘෂ්ඨ සහිත ගෝලීය දර්පණ තියෙනවා. අනිත් එක අවතල පෘෂ්ඨ සහිත ගෝලීය දර්පණ තියෙනවා. එතකොට උත්තර පෘෂ්ඨ සහිත ගෝලීය දර්පණවලට අපි කියනවා උත්තල දර්පණ. අවතල පෘෂ්ඨ සහිත ගෝලීය දර්පණවලට කියනවා අවතල දර්පණ. හොඳයි දරුවනේ. එතකොට මේ ගෝලීය දර්පණ කියන ඒවා වැටෙන්නේ වක්‍ර දර්පණ ගණයට. ඇයි? ඒවායේ පරාවර්තන පෘෂ්ඨ වක්‍ර නිසා. මම ඊළඟට ඔබලට කියලා දෙන්න හදන්නේ මේ ගෝලීය දර්පණවල තිබෙන ප්‍රධාන ලක්ෂ සහ අක්ෂ පිළිබඳව. මේ දරුවන්ට ගෝලීය දර්පණයක් ලබා දුන්නොත් ඒක ගෝලයක කොටසක් කියන එක දැන් පැහැදිලි. අපිට මේ මනක්කල්පිතව ඒ දර්පණය ආශ්‍රිතව ගෝලයක් නිර්මාණය කරගන්න පුළුවන්. එතකොට මේ විදිහට ගෝලයක් නිර්මාණය කරගත්තොත් ඒ ගෝලයට තියෙන්න ඕන කේන්ද්‍රයක්. මෙන්න මේ ගෝලයට තිබෙන කේන්ද්‍රය අපි හඳුන්වනවා ඒ අදාළ දර්පණයේ වක්‍රතා කේන්ද්‍රය ලෙස. හොඳයි. දැන් මේ දර්පණය ගත්තහම ඒ දර්පණයේ තියෙනවා හරිමැද ලක්ෂයක්. මෙන්න මේ හරිමැද ලක්ෂය අපි නමක් දෙනවා යාට ද්‍රවය කියලා. එතකොට ද්‍රවයට අපි අකුරකුත් දෙනවා P කියලා. ඒ වගේම වක්‍රතා කේන්ද්‍රයට අපි අකුරක් දෙනවා, සංකේතයක් දෙනවා C කියලා. එතකොට වක්‍රතා කේන්ද්‍රය C, ද්‍රවය පුතේ, මේ P ලක්ෂය සහ C ලක්ෂය යා කළොත් ලැබෙන රේඛාවට කියනවා අපි ප්‍රධාන අක්ෂය. කාගේ ප්‍රධාන අක්ෂයද? අදාළ දර්පණයේ ප්‍රධාන අක්ෂය. හොඳයි, මේක පැහැදිලි කරගන්න ඔයාලගේ පෙළපොතේ 106 වෙනි පිටුවේ 5.7 රූපය බලන්න. දැන් මෙතන 5.7 රූපයේ රූප දෙකක් පෙන්වලා තියෙනවා. දැන් මේ රූප දෙකෙන් රූප දෙකම පරීක්ෂා කරන්න. එතකොට ඔයාලට මේ රූප දෙක එක වගේ කියලා පැහැදිලි වෙයි මුලින්ම. නමුත් මේක සියුම්ව පරීක්ෂා කරනකොට මේ රූප දෙකේ වෙනස්කම් දෙකක් තියෙන බව පැහැදිලි වෙයි. වෙනස්කමක් තියෙන බව පැහැදිලි වෙයි. හරි. දැන් මේ 5.7 රූපයේ වම්පස තිබෙන රූපය බලන්න. මේකේ මේ පෙන්නලා තියෙන වක්‍ර දර්පණයක්. කොහොමද වක්‍ර දර්පණේ පෙන්වන්නේ? අර ගෝලයේ කොටසක් බව පේනවා. එතකොට ඒකේ පරාවර්තන පෘෂ්ඨය හැර අනිත් පෘෂ්ඨය මොකද කරලා තියෙන්නේ? පාට කරලා තියෙනවා. එතකොට පාට කරලා තියෙන්නේ පරාවර්තනයේ නොවන පෘෂ්ඨය. ඉතිරි කරලා තියෙන්නේ පරාවර්තනයේ වෙන පෘෂ්ඨය. එහෙනම් දැන් බලන්න ඒ රූපයේ පරාවර්තන පෘෂ්ඨය කොයි වගේ එකක්ද කියලා. ඒක අවතල පෘෂ්ඨයක්. එහෙනම් මේ මොකක්ද මේ නිරූපණය කරලා තියෙන්නේ? අවතල දර්පණයක්. දැන් අපි යමු ඒකේ දකුණු පැත්තේ තියෙන රූපයට. ඒකත් අවතල දර්පණයක්. හැබැයි ඒකේ පරාවර්තන පෘෂ්ඨය සොරි එක ගෝලී දර්පණයක්. එක පරාවර්තන පෘෂ්ඨය. පරාවර්තන පෘෂ්ඨය උත්තලයි. පරාවර්තන පෘෂ්ඨය උත්තලයි. එතකොට මේ පරාවර්තන පෘෂ්ඨය උත්තල බැවින් එක උත්තල දර්පණයක් වෙනවා. අපි කොහොමද උත්තල බව අඳුනාගත්තේ රූපේ? රූපේ අඳුනාගත්තේ උත්තල පෘෂ්ඨය හැර අනෙක් පෘෂ්ඨය, ඒ කියන්නේ අවතල පෘෂ්ඨය පාට කරලා තියෙනවා. හරි. එතන පාට නොකරපු පෘෂ්ඨය තමයි හැම වෙලේම මේ රූප සටහනක අපි පරාවර්තන පෘෂ්ඨය කියලා හඳුනාගන්නේ. හොඳයි. දැන් එතකොට මේ අවතල දර්පණෙත් උත්තර දර්පණෙත් වක්‍රතා කේන්ද්‍රය ලකුණු කරලා තියෙනවා. එතන වක්‍රතා කේන්ද්‍රය පිහිටන්නේ කොහොමද කියලා බලමු. අවතල දර්පණයක නම් වක්‍රතා කේන්ද්‍රය පිහිටන්නේ පරාවර්තන පෘෂ්ඨයට ඉදිරියෙන්. උත්තල දර්පණයක නම් වක්‍රතා කේන්ද්‍රය පිහිටන්නේ පරාවර්තන පෘෂ්ඨයට පිටුපසින්. එක වෙනස්කමක්. හොඳයි. අපිට මේ දර්පණ දෙකේම ද්‍රවය P හඳුනා ගන්න පුළුවන්. P සහ C ආකලොත් ලැබෙන්නේ ප්‍රධාන අක්ෂය. ප්‍රධාන අක්ෂය එහෙම නැත්නම් PC රේඛාව ගැන එක කාරණයක් කියන්න ඕන. C කියන්නේ පුතේ ගෝලයේ කේන්ද්‍රය. ඒ කියන්නේ දර්පණයට අයත් මනක්කල්පිත ගෝලයේ කේන්ද්‍රය. එම කේන්ද්‍රයේ සිට අඳින ලද ලම්පයක් තමයි P. එතකොට P එක CP. එතකොට P ලක්ෂයේදී මේ CP රේඛාව එහෙම නැත්නම් PC රේඛාව ඒ දර්පණයට ලම්බයක් වෙනවා. අන්න ඒකත් අපි මතක තියාගන්න ඕන කාරණයක්. ඒ වගේම මේ දර්පණ ගැන කතා කරනකොට මේ දර්පණ වලට ආලෝකයේ ලැබෙන ප්‍රදේශයක් තියෙනවා. ආලෝකයේ ලැබෙන කොටසක් තියෙනවා. දැන් මේ කොටස හරියටම මේ දර්පණයේ පරාවර්තන පෘෂ්ඨයේ විස්කම්භයට සමාන වෙනවා. මෙන්න මේකට අපි කියනවා දර්පණයේ විවරය කියලා. දර්පණයේ විවරය. ඔන්න අපි දැන් උත්තල දර්පණයකත් අවතල දර්පණයකත් ප්‍රධාන අක්ෂ සහ ලක්ෂ හඳුනා ගත්තා. දැන් අපි මෙහෙම හිතමු. P ද්‍රවය ආසන්නයට පතනය වන පරිදි ප්‍රධානාක්ෂයට සමාන්තරව ආලෝක කිරණ කදම්පයක් යොමු කළා කියලා හිතමු. මේ වක්‍ර දර්පණයක් මතට, එහෙම නැත්නම් ගෝලීය දර්පණයක් මතට කුමක් සිදු වෙයිද? ඒ පිළිබඳව විමසා බලන්න ඔයාලගේ පෙළ පොතේ 107 වෙනි පිටුවේ ඉහලින්ම තියෙන රූප සටහන් දෙක බලන්න. 5.8 රූපයෙන් පෙන්눔 කරන්නේ අවතල දර්පණයක් මතට වැටෙන සමාන්තර කදම්බයක් පිළිබඳව. මේ සමාන්තර ආලෝක කිරණ කදම්බය අවතල දර්පණය මතට වැටුණාම ඒක පරාවර්තනය වෙනවා. දැන් මෙතනදී මේ සම්පූර්ණයෙන්ම ආලෝක කිරණ කදම්බයම ඇදලා නැහැ. ඒ කදම්බය නියෝජනය කරන්න ආලෝක කිරණ දෙකක් අරගෙන තියෙනවා. එතකොට ඔයාලට පේනවා මෙන්න මේ ආලෝක කිරණ දෙක අවතල දර්පණයේ පෘෂ්ඨයේ ගැටුණාම ඒක පරාවර්තනය වෙනවා. පරාවර්තනය වෙලා මේ දර්පණයට ඉදිරියෙන් තියෙන ලක්ෂයක් කරා ගමන් කරනවා. එතකොට මේක පොඩ්ඩක් ත්‍රිමාණවත් හිතන්න. කොහොමද මේ P ද්‍රවයට ආසන්නව සමාන්තරාලෝක කිරණ කදම්බයක් පතනය කරනවා. එතකොට මේ සමාන්තරාලෝක කිරණ කදම්බේ කිරණ අතිවිශාල සංඛ්‍යාවක් තියෙනවා. මේවා ඔක්කොම අවතල දර්පණයෙන් පරාවර්තනය වෙනවා. පරාවර්තනය වෙලා ඒ දර්පණය ඉදිරියේ එක ලක්ෂයක් නිර්මාණය කරනවා. එක ලක්ෂයක් නිර්මාණය කරනවා. මෙන්න මේ ලක්ෂය. ඒක මේක හරියට තේරුම් ගන්නව නම් මේක ත්‍රිමාණව හිතුවොත් ඒ දර්පණයෙන් නික්මෙන ආලෝක කේතුවක් වගේ පෙනේවි. ඒ කේතුවේ කෙළවර ලක්ෂය, ශීර්ෂ ලක්ෂය. අන්න ශීර්ෂ ලක්ෂයක් නිර්මාණය වෙනවා. අන්න ওই ලක්ෂයට අපි නමක් කියනවා දරුවනේ නාභිය කියලා. එතකොට මේකට කියන්නේ අවතල දර්පණයේ නාභිය. නාභිය කියන එකටත් සංකේතයක් තියෙනවා. නාභියට දෙන සංකේතේ කැපිටල් F අකුර. හොඳයි. මේ විදිහමයි උත්තල දර්පණයකත්. අපි උත්තල දර්පණයක නාභිය සැකසෙන විදිය පොඩ්ඩක් බලමු. ඒ සඳහා 5යි 9 රූපය දාගමු. දැන් මේ රූපයට අනුව මෙතනත් මේ උත්තල පෘෂ්ඨය මතට සමාන්තර ආලෝක කිරණ කදම්පයක් පතනේ වෙනවා. මෙතනදී මේ දරුව ත්‍රිමාණව මේක හිතන්න. සමාන්තර ආලෝක කිරණ කදම්පයක් P ද්‍රවයට ආසන්නව පතනේ වෙනවා. දැන් මේ උත්තල පෘෂ්ඨයට සමාන්තර ආලෝක කිරණ කදම්පයක් පතනේ වුණාම මේ ආලෝක කිරණ සියල්ලම විසිරිලා යනවා. අවතල දර්පණයකදී මොකද වුණේ? පරාවර්තනයෙන් පසු ආලෝක කිරණ එක ලක්ෂයකට යොමු වුණා. එක ලක්ෂයක් හරහා ගමන් ගත්තා. හරි, මෙතනදී වෙන්නේ මේ කිරණ විසිරෙන එක. හරි, මෙන්න මේ ගුණයත් යොදාගෙන මේ දර්පණවලට අපි නම් දෙකක් දෙනවා. දැන් අවතල දර්පණයකදී මොකද වුණේ? ආලෝක කිරණ එක ලක්ෂයකට යොමු වුණා. එතකොට මේ එක ලක්ෂයකට යොමු කරන ක්‍රියාවලියට අපි කියනවා අභිසරණේ කිරීම කියලා. එතකොට ඒක හින්දා අපි මෙන්න මේ දර්පණ, يعني අවතල දර්පණ, අභිසරණ දර්පණ කියලත් හඳුන්වනවා. ඒ වගේම උත්තල දර්පණ වල තියෙන ලක්ෂණේ තමයි එතනදී ආලෝක කිරණ අපසරණය කරන. විසිරුවා හරිනවා. මේ ගුණේ තියෙනවා උත්තල දර්පණයකට. ඒකෙන්ද උත්තල දර්පණ අපසරණ දර්පණ කියලත් හඳුන්වනවා. හොඳයි. දැන් අපි කතා කරමින් හිටියේ මේ උත්තල දර්පණයක නාභිය ගන්නේ කොහොමද කියලා. දැන් අවතල දර්පණයක නම් පැහැදිලි ආලෝක කිරණ ඉදිරියේ එක්කාසු වෙනවා. උත්තල දර්පණයකදී මේ සමාන්තර ආලෝක කිරණ කදම්බය පතනේ වුණාම විසිරිලා යනවා. දැන් ඔයාලට පේනවා මේ විසිරිලා යන කිරණ හරියට මේක මේ කේතුවක කේන්ද්‍රයේ ඉඳලා එළියට ගමන් කරන ආකාරයට තමයි මේ කිරණ විසිරෙන්නේ. දැන් මේ කිරණ කවදාකවත් හැබෑ ලෙසට එක්කාසු වෙන්නේ නැහැ. හැබැයි දැන් අපිට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. ඔය පරාවර්තනය වෙන කිරණ ආපසු දික් කරන්න පුළුවන්. ආපසු දික් කළොත් හරියටම දික් කරන ලද ප්‍රධානාක්ෂයේ එක ලක්ෂයකදී මේ කිරණ සමූහයම එක්කාසු වෙනවා. මොන කිරණද? දික් කරන ලද කිරණ. අන්න ඒ ලක්ෂයට තමයි අපි කියන්නේ උත්තල දර්පණයක නාභිය කියලා. උත්තල දර්පණයක නාභිය. හරි. දැන් මෙතනදී අර ත්‍රිමාණව අපි හිතන්න කිව්වට දැන් ත්‍රිමාණව හිතනකොට කිරණ බොහෝ ගණනක් අපිට සලකන්න වෙනවා. හැබැයි මේ රූප සටහනට අපි ගන්නේ කිරණ දෙකයි. කිරණ දෙකයි aran තියෙන්නේ. එතකොට මේක ද්විමාන රූප සටහනක්. එතකොට ත්‍රිමාණව හිතනවා අපි ද්විමාණව අඳිනවා. මේක අපිට පුළුවන් වෙන්නට ඕන. හොඳයි. දැන් අපි බලමු මේ අවතල දර්පණයකත් උත්තල දර්පණයකත් නාභිය අතර තියෙන වෙනස මොකක්ද කියලා. හොඳයි. ඔයාලටම දැන් මේක කියන්න පුළුවන්. උත්තල දර්පණයක නාභිය හැදෙන්නේ දර්පණයට ඉදිරියෙන්ද පිටුපසෙන්ද? දර්පණයට පිටුපසින්. කාගේද? උත්තල දර්පණයක. මොන නැවත කියනවා හොඳට අහගන්න. උත්තල දර්පණයක නාභිය හැදෙන්නේ දර්පණයට පිටුපසින්. හැබැයි අවතල දර්පණයක නාභිය නිර්මාණය වෙන්නේ දර්පණයට ඉදිරියෙන්. එතකොට මේක එක වෙනසක්. අනිත් වෙනස තමයි මෙන්න මේ උත්තල දර්පණයකින් නිර්මාණය කරන නාභිය තිරයකට ගන්න බෑ. ඇයි දරුවනි තිරයකට ගන්න බැරි මේක? තිරයකට ගන්න බැරි මේ කිරණ හැබෑ ලෙසම එක්කාසු වෙන්නේ නැති නිසා. ඒ කියන්නේ මේ නාභිය හැදෙන්නේ දික්කරන ලද කිරණවල. එතන දික්කරන ලද කිරණවලින් ප්‍රතිබිම්බයක් හැදෙනව නම් අපි ඒකට කිව්වා අතාත්වික ප්‍රතිබිම්බයක් කියලා. ඒ වගේම මෙතන හැදෙන නාභියත් එහෙමනම් තිරයකට ගන්න බැරි නාභියක්. ඒක එහෙනම් අතාත්වික නාභියක්. හැබැයි දරුවනේ අවතල දර්පණයක එහෙම නෙමෙයි. මේ නාභිය තිරයකට ගන්න පුළුවන්. ආලෝක ලපයක් ලෙස තිරයකට ගන්න පුළුවන්. එතකොට මේ තිරයකට ගන්න පුළුවන් නිසා මෙන්න මේ නාභියට අපි කියනවා තාත්වික නාභියක්. දැන් බලන්න රූප සටහන පහයට රූප සටහන්. ඒකේදී ඔයාලට පේනවා මේ P කියන ද්‍රවයට ඉදිරියෙන් يعني දර්පණයට ඉදිරියෙන් නාභිය නිර්මාණය වෙනවා. F නාභිය නිර්මාණය වෙනවා. මෙන්න මේ නාභිය නිර්මාණය කරන්නේ කවුද කියලා බලන්න. හැබෑ ලෙසම පරාවර්තනය වෙන ආලෝක කිරණ. එහෙමනම් ඒක අනිවාර්යයෙන්ම තාත්වික නාභියක්. හොඳයි. එහෙමනම් ඔන්න අපි උත්තල දර්පණයකින් හැදෙන නාභිය සහ අවතල දර්පණයකින් සෑදෙන නාභිය අතර තියෙන වෙනස්කම් දෙකක් සාකච්ඡා කළා. නැවත වතාවක් අපි ඒ වෙනස්කම් දෙක මතක් කරගමු. උත්තල දර්පණයක නාභිය නිර්මාණය වෙන්නේ දර්පණයට පිටුපසින්. අවතල දර්පණයක ඒ නිර්මාණය වෙන්නේ දර්පණයට ඉදිරියෙන්. ඒ වගේම උත්තල දර්පණයක නාභිය අතාත්විකයි, අවතල දර්පණයක නාභිය තාත්විකයි. දැන් මේ දරුවන් නාභිය කියන්නේ මොකක්ද කියන එක හඳුනා ගත්තා. දැන් මේ 5 8 රූපය සහ 5 9 කියන රූප දෙකම පරීක්ෂා කරමු. දැන් අපි නාභිය අඳුනාගත්තට පස්සේ අපිට ගන්න පුළුවන් PF දුරක්. ඒ කියන්නේ උත්තල දර්පණෙත් මේ PF දුර හොයන්න පුළුවන්, අවතර දර්පණෙත් මේ PF දුර හොයන්න පුළුවන්. මේ PF දුර ඒ කියන්නේ දර්පණයක මධ්‍ය ලක්ෂ්‍ය, එහෙම නැත්නම් ද්‍රවයේ සිට නාභියට තියෙන දුර. මෙන්න මේ දුරට කියනවා නාභිය දුර. නාභිය දුර. එතකොට දරුවනේ මේ නාභිය දුර මනින්නේ ප්‍රධාන අක්ෂය ඔස්සේ ද්‍රවයේ සිට නාභියට. හරි. මෙන්න මේ දුරට කියනවා නාභිය දුර. එතකොට උත්තල දර්පණයකට නාභිය දුරක් තියෙනවා, අවතල දර්පණයකත් නාභිය දුරක් තියෙනවා. මේකත් මේ දර්පණ ගැන සාකච්ඡා කරනකොට අපිට ඉදිරියේදී වැදගත් වන මිනුමක්. හොඳයි. දැන් ඊළඟට අපි බලමු මේ රූප සටහන් දෙකේම ලකුණු කරලා තියෙනවා C ලක්ෂය. දැන් මේ දරුවන් දන්නවා මේ C ලක්ෂය කියන්නේ මොකක්ද කියන්නේ. C කියන්නේ මේ දර්පණයේ වක්‍රතා කේන්ද්‍රය. එතකොට P C දුර ප්‍රධාන අක්ෂය ඔස්සේ P ලක්ෂයේ ඉඳලා C-ට තියෙන දුර PC දුර. මෙන්න මේ PC දුර ගත්තහම අපි ඒ දුරට වචනයක් දෙනවා. නමක් දෙනවා. නම තමයි වක්‍රතාරය. එතකොට මෙතනදී දැනගන්න ඕන තවත් විශේෂ කාරණාවක් තියෙනවා. පුතේ දුවේ මෙන්න මේ PC දුර මැනලා ඒක අපි පැත්තකින් තියාගමු. ඒ කරලා PF දුරයි FC දුරයි මැන්නොත් ඒ දෙන්න හරියටම සමාන වෙනවා. එහෙනම් අපිට මෙහෙම සම්බන්ධයක් හදාගන්න පුළුවන්. කොහොමද? PF දුර හරියටම සමාන වෙනවා PC දුරෙන් භාගයකට. එහෙම නැත්නම් අනිත් පැත්තට කියන්න පුළුවන් PF දුර වගේ දෙගුණයක් සමාන වෙනවා PC දුරට. හොඳයි, PF කිව්වේ කාටද? වක්‍රතාරය. P කිව්වේ කාටද? PC කිව්වේ කාටද? වක්‍රතාරයට. PF කිව්වේ කාටද? නාභිය දුරට. එහෙනම් අපිට දැන් සම්බන්ධයක් ගොඩනගා ගන්න පුළුවන්. නාභිය දුරමෙන් දෙගුණයක් සමාන වෙනවා වක්‍රතාරයට. එහෙමනම් අපිට මේක අනිත් පැත්තට කියන්නත් පුළුවන්. වක්‍රතාරයෙන් හරි අඩක් නාභිය දුරට සමාන වෙනවා කියලා. දරුවනි, මේ ගෝලීය දර්පණ පිළිබඳව සාකච්ඡා කරන විට අපි දැන් ගොඩාක් කාරණා ඉගෙනගෙන තියෙනවා. දැන් ඔයාලා දන්නවා වක්‍රතා කේන්ද්‍රය කියන්නේ මොකක්ද, ද්‍රවය, ඒ වගේම ප්‍රධාන අක්ෂය, වක්‍රතා අරය, නාභිය දුර, මෙන්න මේ කියන දේවල් පිළිබඳව හොඳ අවබෝධයක් ඔයාලට තියෙන්න ඕන. පුතාලා දුවලා 107 වෙනි පිටුව, ඔයාලගේ පෙළපොතේ 107 වෙනි පිටුව පෙරලා ගන්න. දැන් මෙතනදී අපි උත්සාහ කරන්න බලාපොරොත්තු වෙන්නේ අවතල දර්පණයකින් සිදුවන පරාවර්තනය පිළිබඳව. දැන් ඒකේ 5:10 වෙනි රූපය බලන්න. 5:10 රූපයේ දිහා හොඳට බලන්න. දැන් මෙතන මේ ආලෝක කිරණයක් පැමිණ දර්පණය මත පතනේ වෙලා ආපසු ඒ මාර්ගයේම ගමන් කරනවා. එතකොට මෙහෙම වෙන්නේ මේක එන්නට ඕනේ ප්‍රධාන අක්ෂය ඔස්සේ. එතකොට ප්‍රධාන අක්ෂය ඔස්සේ පැමිණියොත් මේ ආලෝක කිරණය ඒක හරියටම P ලක්ෂය මත පතනේ වෙනවා. ඒක දර්පණයට ලම්බක වෙනවා. එතකොට දර්පණයට ලම්බක නම් පරාවර්තන නියම අනුව පතන කෝණය බිඳුවයි. එහෙනම් පරාවර්තන කෝණයත් බිඳුවක් වෙන්නට ඕන. ප්‍රතිඵලය වෙන්නට ඕනේ ආපු පාරෙම ආපසු ගමන් කිරීම. ඒක තමයි මෙතනදී පැහැදිලි වෙන්නේ. එහෙනම් හොඳට මතක තියාගන්න ඕන, ප්‍රධානාක්ෂය ඔස්සේ ගමන් ගන්නා ආලෝක කිරණයක් අවතල දර්පණයක මත පතනය වුණාම ආපසු මාර්ගය ඔස්සේම ගමන් ගන්නවා කියන්න. 108 වන පිටුවේ 5:11 රූපය පිළිබඳ අවධානය යොමු කරමු. මෙතනදී ඔයාලට පේනවා ප්‍රධාන අක්ෂයට සමාන්තරව ගමන් ගන්නා ආලෝක කිරණයක් දර්පණය මත පතනය වෙනවා. දර්පණය මත පතනය වෙනවා. දර්පණය මත පතනේ වී එය නාභිය ඔස්සේ ගමන් ගන්නවා. එතකොට මේක විශේෂ රටාවක්. මෙතනදී මේ රූපසටහන පිළිබඳවත් පැහැදිලි කරන්න ඕන. මේ රූපසටහනේ සරල රේඛාවක් ඇඳලා තියෙනවා කඩඉලි වලින්. මේ සරල රේඛාවෙන් පෙන්වන්නේ, මේ සරල රේඛාවෙන් නියෝජනය කරන්නේ අදාළ දර්පණයේ පරාවර්තන පෘෂ්ඨය. ඒකත් අපි මතක තියාගන්න ඕන. හොඳයි, ඒත් එක්කම 5:12 වෙනි රූපයට අපි යමු. දැන් 5:12 වෙනි රූපේ වෙන්නේ අර 5:11 රූපයේ පෙන්නපු සංසිද්ධියේ ප්‍රතිවිරුද්ධ දේ. ඒ කියන්නේ 5:11 රූපයේදී අපි කිව්වේ ප්‍රධාන අක්ෂයට සමාන්තරව ගමන් කරන ආලෝක කිරණයක් පරාවර්තනයෙන් පසු නාභිය හරහා යනවා කියලා. දැන් වෙන්නේ නාභිය හරහා ගමන් කරන ආලෝක කිරණයක් පරාවර්තනය වෙලා තියෙනවා. මෙයා පරාවර්තනය වුණාට පස්සේ ප්‍රධාන අක්ෂයට සමාන්තරව ගමන් කරක තිබෙනවා. හොඳයි, යමු අපි 5:13 වෙනි රූපයට. බලන්න 5:13 වෙනි රූපය දිහා. මෙතනදි වෙන්නේ සී ඔස්සේ ආලෝක කිරණයක් පැමිණෙනවා. දැන් ඔයාලා දන්නවා C කියලා කියන්නේ මේ ගෝලයේ මේ දර්පණය අයත් මනක්කල්පිත ගෝලයේ වක්‍රතා කේන්ද්‍රය, නැත්නම් දර්පණයේ වක්‍රතා කේන්ද්‍රය. මෙන්න මේ වක්‍රතා කේන්ද්‍රයේ ඉඳලා දර්පණයේ ඕනෑම පෘෂ්ඨයකට, ඕනෑම ස්ථානයකට අපි රේඛාවක් ඇන්දොත් ඒ රේඛාව ලම්භකයක් වෙනවා. ඒක මේ දරුවෝ දන්නවා. දැන් එහෙමනම් මෙන්න මේ ලම්භකයක් දිගේ තමයි මේ ආලෝක කිරණේ ගමන් කරන්නේ. කාට ලම්භකයක් දිගේද? මේ දර්පණේ පරාවර්තන පෘෂ්ඨයට. දැන් මේ දරුවෝ දන්නවා දර්පණයක පරාවර්තන පෘෂ්ඨයට ලම්භකව ආලෝක කිරණයක් පතනය වුණොත් එයාගේ පතන කෝණය බිංදුවයි. එහෙනම් පරාවර්තන කෝණයත් බිංදුවක් වෙනවා. පරාවර්තන කෝණය බිංදුවයි නම් අන්න ඒ ආලෝක කිරණයත් ඒ ගමන් ගත්ත මාර්ගයේ දිගේම ආපසු ගමන් ගන්නවා. ඒ කියන්නේ ආපසු පරාවර්තනය වෙනවා ඒ මාර්ගයේ දිගේම. අන්න ඒක තමයි මේ රූපසටහනේ පෙන්වලා තියෙන්නේ.